You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියේ සිකුරාදා දවසේ අපි සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ගිවි ගිය සතියේ ක්‍රීඩා පිටිවල සිද්ධ වෙච්ච උණුසුම් සතුවිත්ති එකට සම්පින්දනය කරලා ගෙනෙන ක්‍රීඩා වැඩසටහන. අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයබෝවන් සුබෝදෑසනක් රංගන.
සුබෝදෑසනක් වඳුර අයබෝවන්.
ඔව් රංගන, අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දිනවල පාකිස්තානයේදී පැවැත්ෙන තරගාවලිය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම එක් දින තරගාවලිය අවසන් වුණා ශ්‍රී ලංකාවට 2-0 ලෙස පරාජයක් අත්කර දෙමින්. නමුත් 20-20 තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. අපි පොඩ්ඩක් කතාබහ කරමු රංගන. මේ එක් දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මොනවද ප්‍රධාන දුර්වලතා සහ ඒ දුර්වලතා හදාගෙන කොහොමද 20-20 තරගාවලියට මුහුණ දිය යුත්තේ කියලා?
මම හිතන්නේ මදුර මේ තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක්, ක්‍රීඩා පැත්තෙන් වගේම දේශපාලනයේ වශයෙන්ුත්. පළමු තරගයේ අවාසනාවන්ත ලෙස වර්ෂාව නිසා අත්හැර දැමුණා. කෙසේ වෙතත් දෙවන තරගය පැවැත්විය යුතුම නිසා ක්‍රීඩා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය සඳුදා පැවැත්වීමට සංවිධායකින් තීරණය කෙරුණා. කෙසේ වෙතත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි පමණින් තරගයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ බව තමයි ශ්‍රී ලංකා කළමනාකාරීත්වය මාධ්‍යයට පවසා තිබුණේ. එම අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශරීර ලක්ෂණ වලින් පවා අපට දක්නට ලැබුණා. තරඟ දෙක පුරාවටම දෙවන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 67කින් පරාජයට පත් වුණා. පාකිස්තානයේ ලකුණු 305ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලකුණු 238ක් ලබා ගත්තා. එක් අවස්ථාවක ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5කට ලකුණු 28ක් වශයෙන් දැක්වුණා. කෙසේ වෙතත් 6 කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 205ක් වන විට ශේහාන් ජයසූරිය සහ දසුන් ශානක ලකුණු 177ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩ නැගුවා 6 කඩුල්ලට. මේ තමයි ශ්‍රී ලංකාව ඕනෑම රටකට එරෙහිව 6 කඩුල්ල වෙනුවෙන් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස දක්නට ලැබෙන්නේ. මෙම තරගයේ පුරාවටම ශ්‍රී ලංකාවේ දක්ෂතා කැපී පෙනුණා. අත්දැකීම් මදකම නිසාවෙන් තමයි මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව පරාජය වැළඳගත්තේ. තුන්වන තරගයේදී මේ කැපී පෙනුණා. කෙසේ වෙතත් එම තරගයේදී පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 297ක් ලබා ගන්නට සමත් වුණා. එම තරගයේදී නම් සියලුම ක්‍රීඩකින් දෙවි ගියේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනිෂ්ක ගුණතිලක ලකුණු 133ක් ලබා ගත්තා. තමන්ගේ දෙවන එක්දින ශතකය ලෙසයි එම ශතකයේ වාර්තා වන්නේ. විනෝද් බානුක එහිදී එක්දින වරම් හිමි කරගත්තා. ඉතාමත්ම විශ්වාසයෙන් ක්‍රීඩා කර ලකුණු 36ක් ලබා ගන්නට සමත් වුණා. නැවත වතාවක් දසුන් ශානක ලකුණු 43ක් ලබා ගත්තා. 4-5 සහ 6-2 සමගින්. නමුත් එම තරගයත් පාකිස්තානු කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කළා. මෙම තරගයේ පුරාවටම ශ්‍රී ලංකාව ඉතාමත්ම හොඳ ඊඩනයක් එල්ල කළා පාකිස්තාන පිටිකරුවන්ට. නමුත් වේග පන්දු යවන්නන්ගේ අත්දැකීම් මදකම මෙහිදී ප්‍රබලතම සාධකයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ පරාජයට අප දුටුවේ නැහැ. ලහිරු කුමාර වැනි වේගෙන් පන්දු යවන ක්‍රීඩකයෙකුගෙන් කිසිදු යෝකර් පන්දුවක්, ඒ වගේම වේගේ අඩාල කර යවන පන්දු දක්නට ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා වේග පන්දු බලයනියෙන් ලුවන් ප්‍රදීප් පමණක් ඉතාමත්ම හොඳ තර්ජනයක් එල්ල කළා පාකිස්තානු පිටිකරුවන්ට. වක්කම භාවිතයේ ඉතාමත්ම අවම මට්ටමක පැවතීම තමයි ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධානතම සාධකයේ බවට පත් වුණේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා මදුර වේග පන්දු යවන්නේ ක්‍රමේෂ් රත්නායක මහතා. ඒ අනුව වේග පන්දු යවන්නන් ඊට වඩා දක්ෂතා අතරට පැමිණිය යුතුයි. ඒ වගේම අකිල ධනංජයගේ අඩුවත් මෙම තරගාවලියේ පුරාවටම තදින්ම දැනුණු බවත් සඳහන් කරන්නට ඕනේ. ඕෂිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කියන ඉතාමත්ම අවාසනාවන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක්, ඔවුන්ට නිසි අවස්ථාව මේ තරගාවලියේදී ලැබුණේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. එවැගේම දුර තවත් කාරණාවක් තිබෙනවා. ආරක්ෂක තත්ත්වය නිසා වෙන් ක්‍රීඩකයින්ට තමන් නවාතැන්ගෙන සිටින හෝටල් වලින් රාත්‍රී කාලයේදී එළියට යන්නට අවසරයක් ලැබී තිබුණේ නැහැ. මම හිතන්නේ මෙය බොහෝ ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්නට හේතුවක් වුණා. මම හිතන්නේ අවධානය පූර්ණ වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී තිබුණු නිසාවෙන්. පාකිස්තානයේදී කරාචි නුවරදී ශ්‍රී ලංකාවට ඉතාමත්ම ඉහළ ආරක්ෂාවක් ලබා දී තිබුණා. රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආකාරයේ ආරක්ෂාවක්, ඒ වගේම ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි නිසාවෙන් පාකිස්තානයේ නොගිය ක්‍රීඩකින් දස දෙනා මං හිතන්නේ කනගාටු වනවාට කිසිදු සැකයක් නැහැ. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතාත් මේ තුන්වන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වී සිටියා. ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. පාකිස්තානු ජනතාව තම මව්බිමේදී ජාත්‍යන්තර තරගයක අත්දැකීම් ලැබුවේ වසර 10කට පසුවයි. ඒ සතුට ඔවුන්ගේ මුහුණවල දක්නට ලැබුණා. මතුර මං හිතන්නේ මේ ත්‍රස්තවාදය යුදබිමේදී පමණක් නොවේ, ඉන්සිකටදී පරාජයට පත් කළ යුතුයි. එනෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත්ම හොඳ අභියෝගයක් ජයගත් බවත් සඳහන් කරන්නට ඕනේ මේ පාකිස්තානු තරගාවලියට එක්වීමෙන්. රොමේෂ් රත්නායක වගේම අසන්තද මෙල් පාකිස්තානයේ සිට ලබා දෙන සම්මුඛ සාකච්ඡාවලදී නිරන්තරයෙන්ම සඳහන් කරනවා මේ තරගාවලියට එක් නොවුණු ක්‍රීඩකයින්ට තමන්ගේ ස්ථානය පිළිබඳව අභියෝගය බාරගන්නට සිදුවන බවමක් නිසාදයක් මේ නවකින් දක්ෂතා දැක්වුවහොත් ඔවුන්ව ඉවත් නොකරන බවත් ඔවුන් පවසනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ක්‍රීඩකයින් තමන්ගේ ස්ථානය පිළිබඳ කල්පනා කරනවට කිසිදු සැකයක් නෑ. මං හිතන්නේ මේ දිනේෂ් චන්දිමාල් වැනි තමන්ගේ නිත්‍ය ස්ථානයක් අහිමි වී සිටින්නා වූ ක්‍රීඩකයින්ට මේ තරගාවලියට සහභාගී වීමට තිබුණා. ඔහු ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එක් වුණත් මං හිතන්නේ මේ පාකිස්තානු අභියෝගය බාර ගන්නට තරම් ඔහු නිර්භීත වුණේ නැහැ. මේ අවස්ථාව බොහෝ ක්‍රීඩකින්ගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මක අවස්ථාවක් වන්නටත් තිබෙනවා. මේ තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් පමණක් නොවේ රාජතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මක තරගාවලියක් වන නිසා එයනෝ එක් දින තරගාවලිය 2-0 ලෙස පාකිස්තානයේ ජය ගත්තා. හෙට දිනේදී තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ආරම්භ වෙනවා. දසුන් ශානක තමයි මේදී ශ්‍රී ලංකාවේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා. පුහුණු වීම් ආරම්භ කර තිබෙනවා. හෙට දිනේදී තමයි මේ 20-20 තරගාවලිය ආරම්භ වන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමාර් සංගක්කාර. පසුගියදා එංගලන්තයේ MCC ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා විදිහට වැඩබාරගනු ලැබුවා. මේ වැඩබාර ගැනීමත් සමගම කුමාර් සංගක්කාරගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ජාත්‍යන්තරයේ අත්වන ප්‍රසිද්ධිය සහ ඒ දායකත්වය පිළිබඳව අපි කතා බහ කරන්න කැමති රංගන.
මදුර මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ඉතිහාසයේ පළමු වතාවට තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන සභාපතිවරයෙකු පත්වන්නේ. මම හිතන්නේ කුමාර් සංගක්කාරගේ විශිෂ්ටත්වය නිසාම තිබු තනතුරක් ලෙස මේ තනතුර හඳුන්වා දෙන්නට පුළුවන්. වසරක කාලයක් ඔහු මේම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි. ඊට පෙර අපට මතකයි 2011 වසරේ MCC කවුඩ්ලි දේශනයේ මගින් කුමාර් සංගක්කාර ජාත්‍යන්තරයේම අවධානය දිනාගත්තා. ඒ අනුව ඉතාමත්ම වාසනාවන්ත අවස්ථාවක්, ඒ වගේම සැබවින්ම ශ්‍රී ලංකිකයෙකු ලෙස ආඩම්බරයට පත් විය හැකි අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. සංගක්කාර මේ අවස්ථාවේ රාජකාරී ආරම්භ කරමින් ජාත්‍යන්තර මාධ්‍යට සඳහන් කර තිබුණා මේ ලැබුණු අවස්ථාවෙන් මේ වසරක කාලයේ පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් මේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව. ඒ වගේම එංගලන්තයේ පැත්තෙන් අපට තවත් තොරතුරක් වාර්තා වෙනවා. එංගලන්තයේදී ලබන වසරේදී පැවැත්වීමට නියමිතයි මදුර මේ 100 කියලා විශේෂිත එක්දින ක්‍රිකට් තරගාවලියක්. එක් ඉනිමකට 500ක් සමන්විත වන අමුතුමාකාරයේ තරගාවලියක්. මේ තරගාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. 2020 ජූලි මාසයේදී තමයි තරගාවලිය ආරම්භ වන්නට නියමිත වන්නේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට ආරාධනා කර තිබෙනවා. ඔහු කැමැත්ත පළ කර තිබෙනවා එම තරගාවලියට එක්වන්නට. තවත් ජාත්‍යන්තර සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මහල ජයවර්ධන තමයි මේදී සවුත්හැම්ප්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ. ඒ අනුව බොහෝ විට ලසිත් මාලිංගත් එම කණ්ඩායමට එක්වීමට ඉඩ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. ඒ තමයි එංගලන්තයේ පැත්තෙන් ශ්‍රී ලංකාවට වැඩගත් වන තොරතුරු කිහිපයක් අපට පසුගිය සතියේ වාර්තා වුණේ මදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්. ඒ අතරතුරේදී ආසියානු නැගීගෙන එන කණ්ඩායම්වල ක්‍රිකට් ශූරතාවලිය පිළිබඳවත් අපිට කාලසටහන එළිදක්වුවා කියලා වාර්තාවක් ආවා. රංගන, අපි ඒ පිළිබඳව කතා බහ කරමු.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර පළමුවෙන් පැවැත්වෙන්නේ සිව්දින ක්‍රිකට් තරගාවලිය. නමුත් මේ වන විට පළමු සිව්දින තරගය 3 දින තරගයක් ලෙස පැවැත්වීමට සංවිධායකයින් තීරණය කළා. පළමුවෙන්ම කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය හම්බන්තොටට ගෙන ගියා කොළඹ පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය නිසාවෙන්. නමුත් හම්බන්තොට පිටියේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව එය 3 දින තරගයක් ලෙස පැවැත්වීමටයි අවසානයේදී තීරණය කෙරුණේ. එම තරගයේ ජය පරාජයෙන් සොරවණීමාවට පත් වුණා. බංග්ලාදේශ ඒ කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 360ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තමන්ගේ පළමු ඉනිමට ලකුණු 450ක් ලබා ගන්නට සමත් වුණා. නවක ක්‍රීඩක සංගීත් කුරේ ලකුණු 104ක් ලබා ගත්තා. ඒ වගේම කමිදු මෙන්ඩිස් තවමත් වයස අවුරුදු 21යි ලකුණු 169ක් ලබා ගන්නට සමත් වුණා. නිසි අවස්ථාව ලැබිය යුතුම ක්‍රීඩකයෙක් ලෙස කමිදු මෙන්ඩිස් හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව තරගයේ නිමවට පත් වුණේ ජය පරාජයෙන් තොරවයි. දෙවන තරගයේ සිව්දින තරගයක් ලෙස හම්බන්තොටදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ආසියානු නැගියන කණ්ඩායම අතර ශුරතා තරගාවලිය මෙවර බංග්ලාදේශයේදී පැවැත්වෙන්නේ. නොවැම්බර් මාස 14 වනදා සිට 23 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. කණ්ඩායම 8ක් සහභාගී වෙනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය ඕමානය එක්සත් අරාබි එමිරත් රාජ්‍යය සමගින් හොංකොං කණ්ඩායම් තමයි මේ තරඟාවලියට එක්වන්නේ. ඒ සහ බී යන ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ තමයි තරඟාවලිය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාව තමයි පසුගිය වසරේ ශූරතාව හිමි කරගත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඒ කාණ්ඩෙන් තරඟ වදිනවා. ශ්‍රී ලංකාව සමගින් පාකිස්තානය ඇෆ්ගනිස්ථානය සහ ඕමානය ඒ කාණ්ඩ යටතේ තරඟ වැදීමට නියමිතයි. මෙහිදී ප්‍රධාන කාණ්ඩ දෙකේ පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් අතර තමයි අවසන් පූර්ව වටේ පැවැත්වෙන්නේ. අවසන් මහා තරඟය නොවැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතයි. බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිවීමට නියමිත බව තමයි අපට මේ වන විට වාර්තා වන්නේ. තරඟාවලියේ මූලික වටේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ තුන නොවැම්බර් 14, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමටත් නියමිතයි. අපට තවත් තොරතුරක් වාර්තා වනවා. 2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පාකිස්තානයේ දැමයි පැවැත්වීමට නියමිත වන්නේ. නමුත් මෙම තරඟාවලිය පාකිස්තානයේදී පැවැත්වෙන්නේ ඒ සඳහා ඉන්දියාවේ සහභාගීත්වයේ ස්ථිර වුවහොත් පමණයි. එසේ නොවුණහොත් එම තරඟාවලිය එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා 2020 ජූනි මාසයේ දක්වා ඉන්දියාවට කල් ලබා දෙන බව. ඒ සම්බන්ධයෙන් වන අවසාන තීරණය ලබා ගන්නට පාකිස්තානයේ පවසන්නේ මෙවන විට ශ්‍රී ලංකාවත් පාකිස්තානයේදී තරඟ වදින නිසාවෙන් ආරක්ෂාව පිළිබඳව සිදු ආකාරයකින් බියවීමට කාරණාවක් නැති බවයි. නමුත් අප දන්නවා මදුර මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟාවලියක් පමණක් නොවේ, මේ දේශපාලනික තීරණයක්. එනිසාවෙන් ඉන්දියාව බොහෝ විට මේ තරඟාවලියට සහභාගී නොවීමට ඉඩ තිබෙනවා. එසේ වුවොත් මේ තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ඒ එක් දින සහ 2020 තරඟාවලිය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයන් කිහිපයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. නමුත් ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු වාර්තාගත ශතකයකුත් ලබා ගත්තා. රංගන, අපි කැමති මේ වන විට වාර්තාවන ආකාරයට ඒ තරඟාවලිය සාරාංශය දැනගන්නට.
තරඟාවලිය තුරට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. මදුර ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ පළමු තරඟයෙන් ලකුණු 41ක පරාජයක් තිබුණා. එහිදී ඔස්ට්‍රේලියාව ලකුණු 217ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 176ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 113ක් ලබා ගත්තා පන්දු 66ක් තුල 4/5 12ක් සහ 6/6 සමගින්. මේ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකාවක 2020 ජාත්‍යන්තර තරඟයකදී ලබාගත් පළමු ශතකය ලෙස වාර්තා වන්නේ. එසේ වෙතත් දෙවන තරඟයත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 9කින් ජය ගන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 84ක් පමණයි කඩුලු 8කට. ඔස්ට්‍රේලියාව පන්දු 62ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවි එම ඉලක්කය පසු කර යන්නට සමත් වුණා. තුන්වන තරඟයෙනුත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 132ක දෙවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඔස්ට්‍රේලියාව ලකුණු 226ක් ලබාගත්තා කඩුලු 2කට. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 94ක් පමණයි කඩුලු 7කට. යනුව 2020 තරඟාවලියට පත්වනවා තුරට බිඳුවක් ලෙස ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය හිමි කර දෙමින්. යනුව හෙට දිනේදී ආරම්භ වනවා තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලිය. පළමු තරඟයේ හෙට පැවැත්වෙනවා. දෙවන තරඟය ඔක්තෝබර් මාස 7 වනදා, තුන්වන තරඟය ඔක්තෝබර් මාස 9 වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිවාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හැමෙමු ගෙවිගෙන යන සතියේ උණුසුම් ක්‍රීඩා තත්ත්වෙතිත් සමග අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හැමෙමු සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio. Hear more stories in your language by visiting sbs.com.au.